නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතීතං නාන්වා ගමීය නප්පටිකං ඛේ අනාගතං යදති තං පහීනං තං අම්පත්තං ච අනාගතං පඤ්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුදුහයේ පඤ්ජේව කිංචං ආතප්පං ඕජඤ්ඤාමරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන්දිතං තං වේ බද්ධේක රත්තෝති සන්තෝ ආචික්කතේ මුනීති
වැඩම අවදාන කොටකදිනිය රජමහා විහාරයේ සහ හඟුරංගෙත අරත්තන රජමහා විහාරය යන උභය විහාරයන්හි අධිපති ඉදරන්නේ රාජගුරු නම කියන්නට අවසරයි. මැටිදෙනියේ ධම්මරත්නාභිධාන ලොකු ස්වාමීන් වහන්සේ වරක් වැඩමවා වදන්ට බදන වදාළන්ට දුනු සියලුම මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි සභාපති දුරන්දර ශාස්ත්‍රපති නම කියන්නට අවසරයි. අපේ ආචාර්ය වීරපිටියේ දේවානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි තියෙන සාරය තමයි නිර්වාණ ධාතුව, නැත්නම් නිර්වාණය අධිගමනය කිරීම. ඒකට කියනවා ගහක හරය, නැත්නම් අරටුව බඳු දෙය. ඒ සාරයට එහෙන් තියෙනවා එළය කියන එකක්. ඒක අපේ බුද්ධ ශාසනය හරියට විදර්ශනා ඥානයට සමානයි. මේ විදිහට සීලය, සමාධිය, ප්‍රඥාව කියන ගුණධර්ම දියුණු කරගෙන විදර්ශනා ඥාන වර්ධනය කරගෙන නිර්වාණ ධාතුව අධිගමනය කිරීම තමයි අපේ බුද්ධ ශාසනයේ තියෙන මූලික ඉලක්කය, මූලික පරමාර්ථය. ඉලක්කය, පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු වූ ආසන්නම ප්‍රතිපදාවට කියනවා විදර්ශනා භාවනාව. විදර්ශනාව කියන එක පාලියෙන් කියන්නේ විපස්සනා කියලා. විවිධේහි ආකාරේහි පස්සතීති විපස්සනා, විවිධ වූ ආකාරයෙන් සංස්කාර ධර්මයෝ නැවත නැවත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස නුවණින් සම්මර්ෂණය කිරීම, ස්පර්ශ කිරීම, මෙනෙහි කිරීම තමයි විපස්සනා. විපස්සනා ඒ විදර්ශනා භාවනාව නැවත නැවත සිද්ධ කරනකොට අප සංකානකොට දෘෂ්ටි, මාන, විචිකිච්ඡාදී වූ කේශ ධර්මයන් තුනී වෙලා, හීන වෙලා, දවසක සම්පූර්ණයෙන් දුර වෙනවා. එතකොට උපදින්නට නියමිත ස්කන්ධයන්ගේ මිදිලා නිර්වාණ ධාතුවට අපි පත් වෙනවා. මේක තමයි කෙටියෙන් ධර්මයේ විස්තර කරොත් ඉවරයි. එම මාතෘකා වශයෙන් තබා ගත්තේ අපේ ස්වාමීන් වහන්සේගේ විශේෂයෙන් 50 වැනි ජන්මදිනය නිමිති කරගෙන මහා පින්කමක් සිද්ධ වෙලා අවසානයේදී ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් සිදු කරන්නට යෙදෙන බද්ධේක රත්ත සූත්‍රයෙන් කෙරෙන ගැඹුරු ධර්ම දේශනාවක් සිදු කෙරේ. ඒ බද්ධේක රත්ත සූත්‍රය කියලා කියන්නේ තනියම භවනා කරමින් උතුම් ලෙස ප්‍රතිපත්ති පුරණ භික්ෂුවට කියන බද්ධේක රත්ත කියලා. ඒ තමයි තනියම අදම නිවන් දකින්නට බලාපොරොත්තුෙන් විදර්ශනා භාවනාව වඩන භික්ෂුව. ඒ භික්ෂුවකගේ ක්‍රියාකලාපේ මානසිකාර විදිය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකයේ සූත්‍රයක් ඒකෙදී දේශනා කරන්නට ඉදරා. ඒ සූත්‍රයේ දැක්වෙන විදිය තමයි සියලුම නිවන් දකින්න බලාපොරොත්තු වෙන යෝගාවචරයෝ අනුගමනය කළ යුතු ක්‍රියාවලිය මානසික තත්ත්වය කොහොමද මානසිකාරයේ කළ යුත්තේ. මුලින්ම අපි තේරුම් ගන්නට ඕනේ මේ විදර්ශනා භාවනාව වඩන්නට අවශ්‍ය වන්නේ ඇයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මෙතුණි කෙලෙස් සහිතව මිය යන සත්වයා නැවත නැවත උපදිනවා. උපදිනවා කියන එකේ තේරුම නාම රූප දෙකක් නැවත නැවත ලබනවා කියන එකයි. ස්කන්ධ පංචකයක් නාම රූප දෙකක් ආයතන 12ක් ධාතු 18ක් ඉන්ද්‍රිය 19ක් නැවත නැවත ලබන එක තමයි සසර උපදිනවා කියලා කියන්නේ. ඒ උපදිනවා කියන නාම රූප ධර්මියෝ ගැඹුරින් විමසා බැලුවම දුක් සමෝහයකින් යුක්තයි. සංස්කරණ දුකේ උපදවන්නට වෙහසෙන දුක, ඒ වගේම පවත්වන්නට වෙහසෙන දුක, විපරිණාම දුකේ කියන්නේ විනාශ වෙන්න යනකොට හිතට ඇති වෙන දුක සහ විනාශ වෙනකොට විනාශ වුණාට පස්සේ ඒකෙන් ඇති කරවන්නා වූ පාඩුව පීඩාව දුකේ. ඒ නිසා මොන භවයක් ගත්තත් උපාද භංග නැත්තම් උපත් උපත සහ මරණය කියන දෙකෙන් උපලක්ෂිත නිසා යුක්ත නිසා කවදාවත් අපිට කිසිම භවයක් සම්පූර්ණ පරිපූර්ණ සැපය විමුක්තිය ලෙස සලකන්නට බෑ. සමහර ආත්ම භව තින අපේ ධර්මයේ හැටියට ඊටාම සුඛිත මුදිත ආත්ම භව, දිව්‍ය ආත්ම භව, බ්‍රහ්මාත්ම භව වල සාමාන්‍ය කායික මානසික දුක්ඛයන් විඳින්නට ලැබෙන්නේ නෑ. සම්පූර්ණයෙන් ආධ්‍යාත්මික සුවයෙන් හෝ පංචකාම සුවයෙන් තමයි කාලය ගත කරන්නේ. හැබැයි ඒ සැපසේ කාලය ගත කරත් අපි කියන්නේ just a matter of time යම් කාලයක් ඉවර වෙලා එතනින් චුත වෙන්න තමයි. චුතුණාට පස්සේ නැවත දුක් සහිත ආත්ම භාවල උපදිනවා. සංසාරෙහි දුකට වැටෙනවා. ඒ නිසා යම් කිසි සැපවත් ආත්ම භාවයකට පත් වුණා කියලා මෙතනින් පස්සේ අපි ආරක්ෂිතයි, මෙතනින් පස්සේ අපිට කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ කියන සදාතනික සැපවත් භාවය ලබන්නට බෑ. ඒක తాවකාලික සැපයකට තමයි පත් වෙන්නේ. తాවකාලික සැපේ කියන එක ගොඩාක් ගැඹුරින් හිතුවොත් නියම සැපයක් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ සැපේ දවසක අවසන් වෙලා ඒක අතීතයක් බවට පත් වෙනවා. නියම සැපේ නම් කිසිම දිනක නැවත දුකට පත් නොවීමයි. යම් කිසි සැපයක් අපි ලබනවා ඒ සැපය කොච්චර හරි කාලයක් ගිහලා අවසන් වෙන එක අවසන් වෙනවා. දැන් අපි අවුරුදු ඉපදිච්ච කාලේ තිබුණා, කුඩා කාලේ තිබුණා. අපිට සමහරලාට අවුරුදු 50කින් 60කින් වෙන තත්ත්වයේ ගැන ඒ කාලේ හිතුන්නේ. ඒ දීර්ඝ කාලයක් ලෙස හිතෙන්නේ කුඩා කාලේ ඉඳලා අවුරුදු 50ක් වෙනවා කියන එක ලොකු දෙයක්. නමුත් අපි දැන් සමහර අවුරුදු 50 වෙලා 60 වෙලා 40 වෙලා ඒ කාලේ යනවා. ඒ වගේම තමයි අවුරුදු 100ක් ගෙවෙනවා. තව අවුරුදු 1000ක් වගේ 1000ක් ජීවෙනවා. ඒක නවත්තන්නට බෑ. කාලෝ ගසති භූතහනං කියුවේ ඒ කාලේ යනවා ගලාගෙන ඒක නවත්තන්නට බෑ. නිසා අපි ලබන ඊටාම උසස් ප්‍රණීත සැපේ පව දවසක ඉවර වෙනවා. ඒක වළක්වන්නට බෑ. යමක් එහෙම ගෙවිලා ඉවර වෙනවා නම් කොච්චර සැපයක් වුණත් කොච්චර ප්‍රණීත වුණත් ඒක අවසන් වුණාට පස්සේ ඒක හීනයක්. දැන් උදාහරණයකට අපි සමහර අවස්ථාවල ජීවිතේ තාම වැදගත් දවස් තියෙනට තාම වැදගත් සංසිද්ධි වෙන්නට ඒකට සූදානම් වෙනකොට බොහොම සතුටෙන් ප්‍රබෝධයෙන් ප්‍රණීත ලෙස ඒකට මුහුණ දෙනවා. නමුත් ඒක දැන් සිහි කරලා බැලුවම හුදු මතකයක් පමණයි. ඒක විච්ඡ දෙය ගැන අපි සතුටු වෙයි. නමුත් ඒකේ අර තිබිච්ච වින්දනය සැපේ දැන් ලබන්න බෑනේ කොච්චර හිතුවා. මේ අවස්ථාවෙත් යම් සැපයක් ලැබෙනවා නම් අපි දෙවියෙක් වෙලා දිව්‍ය සැප ලැබුවත් ඒක ගෙවිලා ඉවර වෙනවා. ඒක නවත්තන්න බැ. මේක හරි අමතුම සිද්ධියක්. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තුන් ලෝක 13 කිසිම තැනක සැපයක් නැහැ කියන එකේ තේරුම මේ විඳින සුඛ වේදනාවක් නැහැ කියන එක නෙවෙයි. එහෙම වේදනාවක් තියෙනවා. ඒ නිසා තමයි මේ සසරට අපි කැමති. අපිට දරුවෝ ගැන නේ, ධනය ලැබෙනකොට, පවුල ගැන, තමන් සාර්ථක වෙනකොට, ප්‍රසිද්ධ වෙනකොට යම් සතුටක් සැපයක් විතර ලැබෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒක හරි එහෙම එකක් තියෙනවා. ඒක සැපයක් තමයි. නමුත් එය පරම සැපේ වෙන්නට බෑ. ඒකායන සැපේ වෙන්නට බෑ. මේක ගෙවිලා අවසන් වෙන දෙයක්. සහ මේක උපදවන්නට මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා කොච්චර මහන්සිලා ඉපදෙව්වත් මේක දවසක අවසන් වෙලා යනවා. ඒ නිසා මේකට සදාතනික සැපය කියලා ප්‍රකාශ කරන්නට බෑ. මොකද මේ සැපයන් දවසක ගෙවිලා අවසන් වෙන නිසා. සාමාන්‍යයෙන් ඔය ධනාත්මක චින්තන වගේ අවස්ථාවල කියනවා එහෙම හිතන්න එපායි කියලා. මේ මොහොතේ ඉන්න කියලා. නමුත් ඇත්ත කතාව මේක ගෙවිලා අවසන් වුණාට පස්සේ වෙන තත්වයකට පේනවා. දිවියෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙනවා කිව්වම එයා ඊට පස්සේ වෙනම මනුස්ස හෝ වෙන තලයකට වැටිලා වෙනම ඒ දිව්‍ය ලෝකේ නැති ප්‍රශ්න ටිකකට එයා මොන දෙන්න වෙනවද? මනුස්ස ලෝකයට කුඩා කාලේ ඉඳලා නේද අධ්‍යාපනය ලැබලා යන්න තෝරන්නේ. ජීවිකාව කරන්න තෝරන්නේ. හතර පාරකට ඉරතර ලෝක ප්‍රශ්නයකට බැදී. මේ නිසා මතක තියාගන්න බුදුරණස් දේශනා කරන උපදින උපදින අවත්ත භාවය අනිත්‍ය නිසා, తాවකාලික නිසා, මරණය තියෙන නිසා, ජරාවට ගිහිල්ලා මැරෙන නිසා උපත්ති ජරාව මරණය කියන තුනෙන් යුක්ත නම් යම් භවයක් ඒක සදාතනික සැපයක් වෙන්නට බෑ. ඒක ඇතුලේ තමා තවත් තමා ආත්ම බාල ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඒවත් තියෙනවා. උපායසත් තියෙනවා. සමහර ඒවල අප්‍රිය සම්ප්‍රයෝග ප්‍රිය විප්‍රයෝගත් තියෙනවා. ඒත් තවත් වැඩි වෙනවා. අපි හිතමු කියව නැහැ කියලා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැහැ කියලා හිතන. ඒ වුණත් අධික සැපයක් තිබුණත් මේක දවසක අවසන් වෙනවා. අවසන් වෙලා නැවත තව තත්ත්වයකට. ඒ නිසා මේක පරම සැපය. නිර්වචනය කරන්න බැහැ නේ. උපදින උපදින ආත්ම භාව මොන භවයක අපි උපදින්නට තිබුණත් උපදින්නට තියෙන්නේ පරම සැපයක නෙවෙයි. తాවකාලික සැපයක්. සමහර ඒවා අතිශය දුක්සහගතයි. සායෙක උපදවන්න මහන්සි වෙනවා. ඒක පවත්වන්න වෙහෙසෙන්න අවසන් වුණාට පස්සේ කොහොමද මතකයක් සිහිනයක් පවන්නේ? ඒ නිසා බුදුරජාණන් දේශනා කර උපදින්නට නියමිත නාම රූපව අලුත් භවයන් සියල්ලම දුක්ඛ සත්‍යයි. දුකක්. දුකක් කියන එකේ තේරුම පරම සැපේ නෙවෙයි. ඒක මහන්සි වෙලා උපදවා ගන්න කොච්චර මහන්සිවත් දවසක නැති වෙන බලක් බලන්නට බෑ. එතන මේ විදියට නැවත නැවත උප්පත්ති වලට ගොදුරු වෙන්නට අපි නියමිතයි. භවයන් වලට පත් වෙන්නට නියමිතයි. ඒකෙන් අදහස් කරන්නේ දුකෙන් මිදී නැත කියන එක. එහෙමනම් මේ දුකෙන් මිදෙන්නට පාර හදා ගන්නට ඕනේ. සැබෑ සැපේ anu මතක තියාගන්න. ඒක හොඳට නිර්වචනේ මතක තියාගන්න. සැබෑ සැපේ anu අවසන් වෙන සැපයක් නෙවෙයි. යම් සැපයක් අවසන් වෙනවා නම් ඒක සදාතනික නෑ. ඒකට පත් උනා කියලා ඉවරයි කියලා කියන්නේ. බෝධිසත්වයන්ට ඒක තමයි උනේ. බෝධිසත්වයෝ දුක්ඛිත ජීවිතය නෙවෙයි ගත කරන්නේ. ඉරුන් තුනට මාලිගා තුනයි. රජකම දෙන්න තාත්තා බලන් ඉන්න. රටවැසියන් බලන් ඉන්න රජකම ගන්න කව. හරිනේ. ඊට පස්සේ හොඳ සුරූපී බිරිඳක් දරුවෙක් හිටියා අඟුණා. තවත් විශාල තමන්ගේ පරිවාරයක් තිබුණා. මේ ඔක්කොම තියෙද්දි තමයි අතහැරලා ගියේ. ඇයි අතහැරලා ගියේ? ඡන්නගෙන් ඇහුවමකෝ දවසක ඔබත් මේ විදිහටම ළඩ වෙලා වයසට ගිහිලා මිය යනවා. අපි නම් බෝධිසත්වයන්ගේ ජීවිතය ගත කරේ අපි ගිහි ගිය අතහැරලා යන්න හිතන්නේ නැහැ නේද? අපිට ඒ සැපය උතුර ප්‍රමාණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණක රූපයත් ලස්සන. ශරීර ශක්තිය ඔක්කොම පරිපූර්ණ ජීවිතයක්. ඒ ජීවිතයක් අතහරින්න හිතෙන්නේ නැහැ මනුස්සය. බෝධිසත්වයන්ගේ හිතට මේ සැපය මදි. ඇයි මේක දවසක ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ ඉවරයි. සදාතනික සැපයක් නම් අවසන් නොවන විදිහට උනේ. අර අපි මිඳින සැපය කියන එක හැමතිස්සෙම මිඳලා අවසන් වෙන එක. ඒ නිසා හේතුන්ගෙන් සකස් වෙච්ච සැපය කවදාවත් සදාතනික වෙන්න බෑ. සහ නියම සැපය එයින් තොර වෙලා නැවත දුකටපත් නොවන එකක් වෙන්න ඕනේ. පැමිණිය හැකි සකල දුක්ඛයන්ගෙන් මිදීමක් වෙන්න ඕනේ. එනිසා තමයි උන්වහන්සේ සදාතනික සැපය හොයාගෙන ගියේ. එහෙනම් මේ අපේ බුද්ධ ශාසනයේ බලාපොරොත්තුව තමයි උපදින්නට નિયමිත දුක් සහිත ආත්ම භාවලින් මිදලා ඒ දුක්ඛයටපත් නොවි සිටීම. ඒකට තමයි නිර්වාණ ධාතුව කියන්නේ. ඒක අනුප්පන්න දුක්ඛේ අනුත්පාද නිරෝධේ කියලා අපි කියනවා. ඒකටපත් වෙන්නට වෙන කිසිවක් නෙවෙයි කරන්නට තියෙන්නේ. අපේ సంతානේ අපි ඇයි නැවත නැවත උපදින්නේ? නාම රූප ලබන්නේ මේ නාම රූප කෙරෙහි ජීවිතයේ කෙරෙහි දින ආසාව නිසා, තෘෂ්ණාව නිසා. ඒ තෘෂ්ණාව සාමාන්‍යයෙන් දුරු වෙනවන්නේ, දුරු වෙන්නේ නැහැ ලේසියෙන්. ඒක දුරු කරන්නේ රහතන් වහන්සේ විතරයි. දැන් කෙනෙක් හිතනවා සමහරලාට දැන් නම් ජීවත් වුණා ඇති. සමහරලාට දිවිනහ ගන්න සමහර උත්සාහවත් නැහැ කියන දිවිනහ ගන්න උත්සාහවත් වෙන කෙනා ජීවිත ආසාව නැති වෙලා නෙවෙයි දිවිනහ ගන්න. ඇයි? දැන් ඔන්න ලණුවක් අරගෙන බෙල්ල වල දාගන්න ගහකට යනකොට එක පාටට යනකොට පාරේ වාහනයක ළඟට කැපුවොත්. අලියෙක් ඇහැට ආවොත් මොකද වෙන්නේ? පළවෙනියෙන් වෙන්නේ පණිනව හැබැයි පෙතර. ගෑස්මක් ඇර දුවනවා. පස්සේ හිතෙන්න පුළුවන් නෑ මම කොහොමද මැරෙන්නේ නැද්ද මැරනවා කියලා. නමුත් පළවෙනි රියැක්ෂන් එක එන්නේ කෙනින් බයක්. ඇයි ඒ බය එන්නේ? මොකක් නිසාද? ජීවිතේ කෙරේ ආසාව දුර වෙලා නැති නිසා. නැත්තං එන්නේ නෑ බය. ඒස උඩින් තියෙන ඔයාට ජීවිතේ පා වෙලා මැරෙන්න ඕනේ කියලා හැඟීමක්. ඒක සර්ෆිස් එකේ, ඒ කියන්නේ උඩ තියෙන එක. නමුත් අභ්‍යන්තරයේ ජීවිත ආසාව දුර වෙලා නැහැ. ඒ නිසා ජීවිත ආසාව අපිට මේ ජීවිත ආසාව නිසා තමයි නැවත නැවත නාම රූප පහළවන්නේ. නැවත නැවත උපදින්නේ. පාම රූප කියන්නේ දුක්ඛයක්. තාවකාලික දෙයක්. ඒක සැපයක් ලෙස අපි අර්ථකථනය කරනවා. ජීවිත ලැබුවම හැම භවයක්ම තත්‍රාවි නන්දිනි. ඒක ආස කරනවා. නමුත් ඒක ආස කරාට සැබෑම ගත්තොත් තාවකාලිකයි දුක් සහගතයි. ඒ නිසා මේ තෘෂ්ණාව නිසා නාම රූපයන්ට ඇති කැමැත්ත නිසා තමයි නැවත නැවත නාම රූප ලම්මින් උපදින්නේ. එහෙනම් ඒ උපදින එක දුක්ඛයක් නම් කරදරයක් නම් ඒකෙන් මිදෙන්නට කල යුතු වන්නේ ඒ නාම රූප උපද්දවන හේතුව නැති කරන්නට ඕනේ. ඒ හේතුව නැති කරනවා කියන්නේ තෘෂ්ණාව දුරු කරන්නට ඕනේ. තෘෂ්ණාව කියලා කියන්නේ මේ නාම රූපයන්ට කියන ඇල්ම, කැමැත්ම. කැමැත්ත ඇතිවන්නේ නාම රූපයන්ගේ සැබෑ තතු නොදැනීම නිසා. මේ නාම රූපයන්ගේ කිසිම එකක් නැහැ පින්වතුනි. ඇලිය යුතු, බැඳිය යුතු, ප්‍රාර්ථනා කළ යුතු. දැන් උදාහරණයකට අපේ ශරීරයම ගන්න මෙතන. මේ ශරීරයේ කවර තැනක්ද, කවර කොටසක්ද අපිට අගය කළ හැක්කේ? දැන් අපි සමාජලාට තෑගි දෙනවනේ. මිනිස්සුන්ට ආදරය කරන්න තෑගි දෙනවා. තමන්ට ආදරය කරන කෙනාට පුළුවන් ද තමන්ගේ ශරීරයේ තියෙන ශරීර කොටසක් තෑගි දෙන්න? දතක් දෙන්න පුළුවන්. අන්‍ය පොත්තක් සංඛ්‍යාල කෙස් ටිකක්. කෙස් ටිකක් බත් පිඟාන තිබුණත් අප්‍රියයි. එහෙමනම් එතකොට අපි නමුත් අපි මේකට සමස්තයක් ලෙස ඇලෙනවා. එක එක කොටසක් ගත්තම අවුල්. ඒස ඇලෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, මේක යථා ස්වභාවයෙන් තේරීම නිසා, අවිද්‍යාව නිසා. ඒ නිසා මේ නාම රූප ධර්මයන්ට ඇලෙන්නේ පිඟතුනි වෙන කිසිවක් නිසා නෙවෙයි, අවිද්‍යාව නොදනුවත්කම තියෙන නිසා. ඒ ඇලීම නිසා තමයි නැවත නැවත නාම රූප කියන භවය ලබන්නේ. ඒකෙ මිදෙන්න ඕන නම් මේ තෘෂ්ණාව නැති කරන්න ඕනේ. තෘෂ්ණාව නැති කරන්න තෘෂ්ණාවේ හේතුව වෙන මොකද්ද? අවිද්‍යාව නොදිනුවත්කම් මෝහය දුරු කරන්නට. මේ මෝහය දුරු කිරීමේ ව්‍යායාමයේ තමයි මෝහය දුරු කරන්නට තියෙන විද්‍යාව ඥානය ඇති කර. ඒකට කියනවා විපස්සනාව කියලා. ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්නට ඕනේ. මොනවාද යථා ස්වභාවය? අනිත්‍ය, తాවකාලිකයි මේ ධර්මයෝ. ඒ වගේම දුක් උපදවන මේ ධර්මය, මේ ධර්මය වසංගේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ලෙස මේ ධර්මය තේරුම් ගන්නට. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. නැවත නැවත තේරුම් ගන්නට ඕනේ. අවිද්‍යාව සම්පූර්ණයෙන් සංතාණයෙන් දුර වෙන මට්ටමට තේරුම් ගන්නට ඕනේ. ඥානේ අවදීන මට්ටමට, එනම් මාර්ග ඥානේ අවදීන මට්ටමට තේරුම් ගන්නට ඕනේ. ඒක සිද්ධ කරන කොට ඒ විදර්ශනාව ඉතාම ලොකු ව්‍යායාමයක් මේක. ඒ ව්‍යායාමයේ තමයි නැවත නැවත අවිද්‍යාව දුරු වෙනකම් සංස්කාර ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරනකොට යෝගියා තනියම තමන් හුදකලා වෙලා මේ මානසිකාරය සිද්ධ කරන. මේක ලොකුවට පිරිස් එක්ක සිද්ධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. හොඳ සමාධිමත් හිතකින් බොහොම සාවධානව තමන්ගේ సంతానගත නාම රූප, අනුන්ගේ సంతానගත නාම රූප මෙනෙහි කරලා මේ අවබෝධයටපත් වෙන්නට ඕනේ. ඒක කරනකොට පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බද්ධේ කරත්ත සූත්‍රයේ. මොකක්ද දේශනා කරේ? අතීතං නාන්වා ගමෙය නප්පටි කංකේ අනාගතං. අතීතයට හිත යවන්න එපා. අනාගතේ ප්‍රාර්ථනා කරන්නට එපා. යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. අතීතය දුර වෙලා ඉවරයි. අනාගතේ තැන් කමිල්ල නැහැ. මොකද්ද මේ අතීතේ අනාගතේ කියලා බද්ධේ කරත්ත සූත්‍රයේ කියන්නේ. මෙතන අතීත අනාගත කියන්නේ අතීතේ යනු මේ භවයට කලින් භවය වටේදී. මේ භවයට කලින් භවය. අනාගතේ කියලා කියන්නේ මේ භවෙන් පස්සේ ලබන්න තියෙන භවය. සමහර වෙලාවට සමහර යෝගීන් අපිට මම අතීතයේ මෙහෙම මෙහෙම සැප විඳින්නට ඇති. විශේ෷යෙන් ඕක එනවා పూర్වයේ නිවාසානුස්මති ඥානයෙන් පෙර භවයන් බලනකොට. මම අසවල් අසවල් සැප විඳා, අසවල් ආත්ම භාවල හිටියා කියලා යම් සතුටක් සැපයක් එන්නට පුළුවන්. ඔය සමහර මම දන්න ස්වාමීන් වහන්සේලා අතීත භවයන් බලනකොට සමහරුන්ට සමහර ආත්ම භව රුචි වෙන්නේ නැහැ. ඒව මුල කරපු වැඩ හිටපු තත්වය තුළ ලැජ්ජාවක් එනවා. ඇයි මම මේ තත්ත්වවල හිටියා නේද කියලා. උසස් ආත්ම භව දකින්නකොට සතුටක් උපදින. ඒක අභිනන්දනය කරන්න පටන් ගන්නවා. මම රජෙක් වෙලා හිටියා. මම දෙවියෙක් වෙලා හිටියා. අපි තනුමාන වශයෙන් හිතමු. එතන කියන්නේ අතීතං නාන්වා ගමේ අතීත භවයන් ගැන සිහි කරගනින්නේ. නප්පටි කංකේ අනාගතං අනාගත භවෙහි උසස් උසස් ආත්ම භවයන් ලබන්නේ මී කියලා ප්‍රාර්ථනා සිද්ධ කරන්නේ. මම අහවල් දෙවිය වෙලා සැප වෙනවා, අහවල් චක්‍රවර්ති වෙනවා, අහවල් භවයේ රජ වෙනවා ආදී ලෙසට ඒ ආත්ම භවය අභිනන්දනය කරන්නේ නේ. ප්‍රාර්ථනා කරා තයි අතීතං නන්වා ගමෙය නප්පටි කංකේ අනාගතං කියලා කිව්වොකයි. යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. අතීත භවය දුර වෙලා අවසానයි. අනාගතේ භවේ තාම ඇවිල්ලා නැහැ. ඕනකක් එන්න පුළුවන් හේතුන් අනුව. අපි ඉතින් සුගතියකට යන කටයුතු කරන. නමුත් ඒකට ප්‍රාර්ථනා කරගෙන නැහැ. මම මේ සැප වෙදිනව අනාගත භවයකට. භවේ තමයි මේක හිර වෙන්නේ. මේ භවේ නතර වෙන්න යන ගමනක් මේදී. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්නං කියලා අදහස් කරන්නේ මේ භවයේ උප්පත්තියේ පටන් මරණය දක්වා තියෙන ස්කන්ධ සමූහය. මේ ජීවිතේ ප්‍රත්‍යුප්පන්න ආත්ම භාවයේහි පහළ වෙන නාම රූප ධර්මයෝ විපස්සනා කරනවා. ඒ තැන විපස්සනා කරනවා. කොහෙද? ඒ යෝගියා කුටියේ හිටියත්, එලිපෙහෙළියේ හිටියත්, නගරෙට ගියත්, පිටපාත ගියත්, කුටියේ හිටියත් පුළුවන් හැම වෙලාවෙම ඒ දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා මේ ප්‍රත්‍යෝත්පන්න ආත්ම භාවයේ නැත්තම් මේ ස්කන්ධ පංචකය නැවත නැවත මෙනෙහි කරනවා. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා කියන්නේ අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස බලන්න ඕනේ මේ ධර්මයට. එකවරක් දෙවරක් නෙවෙයි, නැවත නැවත බලන්න ඕනේ. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රුහේ. විද්වා කියන්නේ විද්වතුන් කියලා කියන්නේ. කියන්නේ විද්වතුන් කියලා කියන්නේ. කියන්නේ පාලි විද්වා කියන්නේ. විද්වත් විද්වා කියන්නේ. විද්වා කියලා කියන්නේ ඥානවන්තයා කියන්නේ. අපි විද්වතුන් කියන්නේ සාමාන්‍ය ඉගෙන ගත්ත අය කියන එක. විද්වා කියන්නේ ඥානවන්තයා. උගතට කියන්න පුළුවන් විද්වා කියලා. අසංහීරං අසංකුප්පං මොකද අදහස් කරේ? මේ නාම රූප ධර්ම ආස්වාදනයේ නොකර, දෘෂ්ටියෙන් අභිනන්දනයේ නොකර, අසංහීරං අසංකුප්පං, තෘෂ්ණා දෘෂ්ටි මානවලින් මේ නාම රූප ධර්මයන්ට එළඹෙන්නේ නැතුව, තං විද්වා මනුබ්‍රූහයේ නැවත නැවත විදර්ශනා වඩනවා. ඒක මනස දියුණු කරන්නට. විදර්ශනායි දෙකක් තියෙනවනේ. නාම රූප ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරනවා. ඒ වගේම ඒ විදර්ශනාව සිද්ධ කරේ තව සිතකින්. ඒ සිතත් නැවත විදර්ශනා කරන පටිපස්සනවා. තං විද්වා මනුබ්‍රෝහේ. එහෙමත් නැත්නම් විදර්ශනා වඩලා කෙනෙක් නිර්වාණ ධාතුව අධිගමනය කරනවා. ඒ නිර්වාණ ධාතුව අරමුණු කරන ඵලසිතෙන් ආර්යයන් වහන්සේ ඵලචිත්ත උත්පාදය නැවත නැවත ඇති කරගෙන ඵල සමාපතින් නැවත නැවත වඩනවා. පසමෝදිනවා. ඒක තසංහීරං අසමුද නිර්වාණ ධාතුව කෙලෙස් වලින් තොර නිසා. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ. තමන්ගේ විදර්ශනාව දියුණු කරන ඵල සමාපත්තිය දියුණු කරනවා. අජේව කිච්ඡං ආතප්පං හෝ ජඤ්ඤා මරණං සුවේ. මේ විදර්ශනා වඩන යෝගියා නැවත නැවත හිතන්නට ඕනේ, අදම මේ වැඩේ මං කරන්නට ඕනේ. අයියේ ඕ ජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මරණේ ඇයිද කියලා? නැවත නැවත දැස කරු. ඒකින් කියන්නේ අපි ජීවිතේ දේවල් කරනකොට හෙට මැරෙයි කියලා මේවා කරන. මට ලස්සන අවවාදයක් දීපු එකක් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. විදර්ශනා භාවනාවෙන් වඩනකොට හිතන්නේ හෙට මැරෙයි කියලා. ධර්මයේ මොකක් හරි විශයක් ඉගෙන ගන්නකොට හිතන්නේ කොහොමද හැමදාම ජීවත් වෙනවා කියලා. එතකොට ඒ දැනුම තියෙනවා. ඊළඟ භවයටත් ඒ උපනිශ්‍රය යනවා. උගත්කමක් එහෙම ඇති කරගන්නකොට හොඳට ඒක ඉගෙන ගන්නට ඕන. හැබැයි විදර්ශනා භාවනාව වඩනකොට හිත හිත මැරෙයි කියන අදහසින් තමයි කරන්නේ. කියන්නේ අදම විදර්ශනා භාවනාව සිද්ධ කරන්නට ඕන. කෝ ජඤ්ඤ නහිනෝ සංඝ රංතේන මහා සේනේන මච්චුනා. මේ මාරයා සමග දනුදෙනුවක් කරන්න බෑ. මොකද්ද? අපිට කියන්න බෑ මාරයාට කියන මහා සේනාව කියලා. මහා සේනාව කියලා කියන්නේ මාරයාගේ ඉන්න බොහොම ලොකු සේනාවක්. එක තැනක තියෙනවා ඔය මේ බඩගින්න පිපාසය වගේ. මෙතන ගන්නෙ මාරයාගේ සේනාව කියලා ජීවිතේ නැති කරන්නට සමර්ථ දේවල්. අවියාවුද ස්වභාවික දේවල් විපත් ගම් වතුර සුලිසුලම් සමහරට මේ ගොඩනැගිලි පහ කඩා වැටෙන්න මැරෙන්න පුළුවන් ගස් කුලම්. ඒ වගේ මරණය සිදුවිය හැකි යම් දෙයක් වේ නම් මේ සියල්ල මාරයාගේ සේනාවකට වද දෙයක්. මේ මාරයාගේ සේනාව සමග දනදනු කරන්න බෑ. පොඩ්ඩක් සල්ලි ටිකක් දීලා පොඩ්ඩක් ඉන්න මේ මට මේ පින්කම ඉවරනකන් ඉන්න කියලා එහෙම කරන්න බෑ. මිත්‍රෙක් එක්කයි කතා කරලා පොඩි පොඩ්ඩක් අතර වෙන්න ඕක කියලා පගාව දිලා නවත්තන්න බෑ. කතා කරලා නවත්තන්න බෑ යාළුවෙක් වශයෙන්. එහෙමත් නැත්නම් ලොකු බලපුලුවන් කාරකමක් ගෙනල්ලා බලයක් ගෙනල්ලා මේ මාරය නතර කරන්න බෑ. මරණය වෙනවා. සමහර ලාවට අපිට මරණය හදිසි මරණ නතර කරගන්න පුළුවන්. නමුත් මරණය වළක්වන්නට බෑ. ඒක අනිවාර්යෙන් ලැබෙන දෙයක්. හැබැයි ඒක හෙට ලැබෙන්න පුළුවන්. ඒ නිසා නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා. ඒ නිසා අද හෙට හෙට මැරෙයි කියන අදහසින් අදම විදර්ශනා පටන් ගන්නට ඕනේ. අඛණ්ඩව සිද්ධ කරන්නට ඕනේ. නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චු. ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං. මේ ලෙසට වීරියවන්තව භාවනාව සිද්ධ කරන අතන්දිත කියන කම්මැලි නොවි වීරියෙන් නැවත නැවත සිද්ධ කරගෙන යනකොට තං වේ බද්ධේ කරත්තෝති සන්තෝ ආචික්කතේ මුනි. ශාන්ත වූ කෙලෙස් සංසිඳුණු බද්ධේ කරත්ත කියන එකලාවම කාලය තනිව ගත කරන යහපත් විදර්ශනා යෝගියා කියලා ආර්යයන් වහන්සේලා උන්වහන්සේව හඳුන්වනවා. මතක තියාගන්නට ඕනි මේ සසර දුකෙන් මිදෙන්න තමයි මේ දේ කරන්නේ. ඒක පළවෙනි එක. ඇයි අපි විදර්ශනා වඩන්නේ? උපදින්නට නියමිත දුකෙන් මිදෙන්න. එහෙම නැත්නම් විදර්ශනා වඩන්න අවශ්‍ය නැහැ වෙන දෙයකට. නිවන් දකින්නවා කියලා කියන්නේ උපදින්නට නියමිත දුකෙන් මිදෙනවා කියන එක. ඒක අනුත්පන්න නිරෝධය කියලා කියනවා. ඒක වළක්වන්නට නම් මේ දුකෙන් මිදෙන්නට ඕන නම් අපි ළඟ තියෙන තෘෂ්ණාව ගලවන්නට ඕන. තෘෂ්ණාව තියෙන අවිද්‍යාව නිසා. ඒ නිසා අවිද්‍යාවට විරුද්ධව විදර්ශනාව ඥාණය ඇති කරගන්නට ඕන. ඒ අධිකර ගැනීමට මේ තියෙන සංස්කාර ධර්මයෝම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බලන්නට ඕනේ. එතකොට ඒකට තියෙන බාධකයක් තමයි අපි අතීත භවයන් ගැන අනාගත භවයන් ප්‍රාර්ථනා කරන අතීත භවයන් ආස්වාදනය කරන. ඒ නිසා සූත්‍රයේ දක්වලා තියෙනවා අතීතං නාන්වා ගමෙය කිවි මොකක්ද? අහවල් භවයේ අහවල් රූපයක් ඇතිව අහවල් වේදනාවක් ඇතිව අහවල් සැප දුක් ඇතිව හිසියමි කියලා අභිනන්දනය කරනවා ආස්වාදනය කරනවා. එහෙම නැතුව ඒ ආස්වාදනේ නොකරනවා නම් ඒක තමයි අතීතේ යන්නේ කියලා කියන්නේ. නප්පටි කංකේ අනාගතං අනාගතේ පාටිකංකා බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අහවල් භවයේ ඉපදිලා අහවල් අය සමග අහවල් විදිහට සැප විඳින්නේ මි කියලා අන්න බලාපොරොත්තුවක් නන්දියක් රාගයක් කැමැත්තක් ඇති කර ගන්නවා. එහෙම ඇති කර නොගැනීම තමයි යෝගියක් කළ යුතු වන්නේ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා කියන්නේ මේ ආත්ම භාවයේ තියෙන නාම රූප ධර්මයෝ සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කුදු නිස්සත්ත්ව නිජීව ධර්ම සමූහයක් කියලා නැවත නැවත මෙනෙහි කරනවා. සක්කාය දිට්ඨිය දුරු වෙන්නට. ඒක පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියලා දේශනා කරනවා. ඒ නිසා අප විසින් කළ යුතු වන්නේ යෝගාවචරයන් විසින් ඒ අතීත භවයන් ගැන අනාගත භවයන් ගැන ප්‍රාර්ථනා කරන්නේ නැතුව මේ භවයේ තියෙන සියලු නාම රූපයෝ ඒ තැන විදර්ශනාවට ලක් කිරීම. මේ තමයි බද්ධේ කරත්ත සූත්‍රෙහි සූත්‍ර පරියාය. අට්ඨකථා පරියාය කියන එකක් තියෙනවා. ඒකේ හැටියට පච්චුප්පන්නං කියලා අරගන්නේ සන්තති පච්චුප්පන්නේ. සූත්‍රයේදී ගත්තේ අද්ධා පච්චුප්පන්නේ. සන්තති පච්චුප්පන්න අද්ධා පච්චුප්පන්නේ කියලා කියන්නේ මේ භවයේහි ඉපදිලා මරණයේත් පහළ වෙන සියලු නාම රූප ධර්මයෝ එක පච්චුප්පන්නයක් එක භවයක් එකක් ලෙස ගන්නට ඕන. ඒක තමයි වර්තමානයේ කියලා ගන්න. වර්තමාන කාලයේ නේ මෙතන අදහස් කරලා දෙන්නේ. සමහරව හිතනවා අතීතං නාන්වා ගමෙය නප්පටි කංකේ අනාගතං යදතීතම් පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නන්ත යෝ ධම්මං තත්තත. ඒකෙන් කියන්නේ අතීතේ හිතන්න එපා අනාගතේ හිතන්න එපා මේ මොහොතේ විදර්ශනා කරන්න. ඒක නේ අදහස් කළේ. අතීත භවයන් ගැන ආස්වාද කරන්නට එපා. අනාගත භවයන් ගැන ආස්වාද කරන්නට එපා. බලාපොරොත්තු වෙන්නට එපා. මේ භවයේ තියෙන නාම රූප ධර්මයෝ, වර්තමාන භවයේ පච්චුප්පන්න භවයේ තියෙන නාම රූප ධර්මයෝ නැවත නැවත විදර්ශනාවට ලක් කරන්න. සමහර යෝගීන්ට ඔය සංයුත්තනිකායේ කන්ද සංයුත්තය හරි ආයතන සංයුත්තය හරි තියෙනවා. අතීත අනාගත අනිත්‍ය දුක්ඛ අනාත්ම සූත්‍ර කියලා. ඒ කියන්නේ මොකක්ද? සමහර අයට මේ ආත්ම භාවයේ තියෙන නාම රූපය, වර්තමාන භවයේ තියෙන නාම රූපය ත්‍රිලක්ෂණයට නම් වන්නට අමාරුයි. ඇයි? ආත්ම ස්නේහය මේක කෙරෙහි වැඩි. එනිසා ඔවුන්ට කියනවා අතීත භවයෝගේ නාම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ස්කන්ධ සමූහයක්, අනාගතයේ පහළ වෙනත් එහෙමයි කියලා හිත විදර්ශනාවට හුරු කරවලා ඊට පස්සේ වර්තමාන භවයේ නාම රූපය මෙනෙහි කරන්නට කියලා. එතන සූත්‍ර පරියාය අද්ධා පච්චුප්පන්න වශයෙන්, සන්තති පච්චුප්පන්න වශයෙන් තමයි අටුවාවේ දේශනා පරියාය හම්බ වෙන්නේ. සන්තතියක් කියලා කියන්නේ පින්වතුනි, යම් කිසි සමාන හෝ එකම හේතුවකින් හටගත් ධර්ම සමූහයක් තියෙනවා නම් ඒ සමූහයම එකක් අරගෙන පච්චුප්පන්න කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයකට කවුරු හරි සීත කාමරයකට ඇතුළත් වෙනවා. එළි ඉඳලා සීත කාමරයට ආපු වෙලාවේ ඉඳලා ඇඟේ සීතලක් දැනෙන්න පටන් ගන්නවා. සීත රූප කලාප හටගෙන එළියට එනවා. පැයක් ඉඳලා ඒ කාමරයට ඇතුල් වෙච්ච තැනයි එළියට යන තැනයි කියන මේ දෙකේම ඒ අතරතුර පහළ වෙච්ච සියලු සීත රූපයෝ ධර්මයෝ එකම පච්චුප්පන්නයක් ලෙස ගන්නට ඕන. මේ විදිහට අපිට කාට හරි සිත් පහළ චිත්තද රූප හට ගන්නවා. එක චිත්ත වීතියක සියලු චිත්තද රූප එක පච්චුප්පන්නයක් ලෙස ගන්නට ඕන. විශේෂයෙන්ම ඔක වැදගත් වෙන්නේ සමාපක්ති වලදී. උදේ ආහාර ගන්නවා. ආහාර ගත්තම දවල් වෙනකොට ආහාර දිරවල ශරීරයේ ශක්තිය අඩු වෙනවා, පණ නැති වෙනවා. ආහාර ගත්තම ප්‍රබෝධයක් එන ආහාරජ රූප කියලා. ඒ ආහාරජ රූප ඉවර වෙනකන් පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකන් තිබිච්ච සියලු ආහාරජ රූපයෝ එකම පච්චුප්පන්නයක් ලෙස ගන්නට කියලා. මේක සන්තති පච්චුප්පන්නය. එතනදී බුදුරජාණන් දේශනා කරන මේ සන්තති පච්චුප්පන්න අරගෙන නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. මොනවද? අනිත්‍යයි දුකයි අනාත්මයි. සීත කාමරයකට ගියා කියන්නකෝ. ඒ සීත කාමරේ ගියා බොහොම සීතල ඇති වෙනවා. නමුත් මේ සීතල හැමතිස්සෙම මෙන්නේ නැහැ. ගොඩාක් සීතල අපි ඒක ඕෆ් කරනවා. එළියට එනවා. කැමැත්ත තිබුණාට ලයිට් යන්නට පුළුවන්. ගොඩාක් සීතල අපිට ඇඟට අමාරු අපි එළියට එනවා. මේ සීත රූපයෝ අර හේතුන් තියනකන් නැවත නැවත හට ගන්නවා. එක වෙලාවක අවසන් වෙනවා. ඒ නිසා මේ සන්තති වශයෙන් ලැබෙන අත්දැකීම හොඳට භවනා කරනකොට කය සැනසෙනවා චිත්තද රූප නිසා. භවනාෙන් එළියෙනකොට ඒක අවසන් වෙනවා. ලෞකික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් මේ ලබන්නා වූ සැපයන් යහපත් අධ්‍යක්ීම් මේවත්තර භවයේ වගේම තමයි. දැන් උසස් භවයක ඉපදුනොත් එහෙම දෙවියෙක් වෙලා දීර්ඝාෂ දෙවියෙක්ගේ භවයකට ගියොත් එහෙම ඒ භවය කවර හරි දවසක අවසන් වෙලා අපිට ආපහු යන්න ඕනේ පල්ලෙහාට. ඒ වගේ ඊටාම ප්‍රණීත අධ්‍යක්ීමක් ලැබුණා කියලා හිතන්න තමයි. තම ප්‍රසන්න රූප ටිකක් సంతාන ලැබුණොත් ඒකත් වෙලාවක අවසන් වෙනවා. එනිසා ඒකත් අර සදාතන භවයම ඊටාම සුවදායී භවයක් වුණා සදාතනික සැපේ නෙවෙයි නම් නේද? ඊටාම ප්‍රණීත අධ්‍යක්ීම වුණත් කොහොමත් සදාතනික සැපේ වෙන්නට බෑනේ පොඩි. අර ෆෝමියුලා එකම වැදගත්. ඒවත් දුකක් ලෙස තේරුම් ගන්නට ඕනේ. ඒ ලැබෙන අතීතයේ එහෙමද අධ්‍යක්ීම් ලැබිලා තියෙනවා. දැන් උදාහරණයකට කවුරු හරි කෙනෙක් හොඳ රස වේලක් අනුභව කරනවා. ඒ වෙලාවේ ඔන්න ජීවහා විඥාන ගොඩක් පරික සම්පතියක් ලෙස ගන්න පුළුවන් පරියාය ක්‍රම වලින්. ඉතින් අපි ගන්න ගන්න ඔන්න ඒ වෙලාවේ පහළ වෙච්ච සියලුම රූප ටික කයට දැනෙච්ච පහසුව මේ ඔක්කොම එක සැපයක්. හොඳට පැම් පාසු වෙන අවස්ථාවක හොඳට ඇඟ සීතල වෙලා නේද? හොඳට ඉන්න අවස්ථාවක මේකත් එක සන්තතියක්. ඒ අත්දැකීම. ඒ අතීතයේ ලැබිච්ච සමහර අත්දැකීම් අපි ආස්වාද කරනවා නේ. අසවල් අවස්ථාවේ ලැබුණු අත්දැකීම්, අසවල් ලැබු ප්‍රණීත සැපය, සමහර දුක මේ අපි ආස්වාදින කැමති වෙනවා, නන්දියට යනවා. එහෙම කිරීමත් විදර්ශනාවක් නෙවෙයි. අනාගතේ මම හෙට දවසේ අනිද්ද දවසේ මේ වගේ සැපයක් ලැබෙනවා. සමහර ලාවට ඔය ආදර සම්බන්ධතා ඇති වෙනකොට දැන් කතා කරගෙන ගිහින් ඇවිල්ලා ඒ දවස්වල කතා කරපිට සිහි කරනවා. අත්දැකීමක්. ඒ අත්දැකීම සිහි කරනවා. අපි දුමු පැයක් කතා කරා කියලා දෙන්නේ කියලා හොඳ ප්‍රණීත සතුටු සාමිචිය දෙනවා. පස්සේ ඉතින් ගණන් ගන්න ඉතින් වෙනම දේ මුල් දවස්වල එහෙම නෙමෙයි. පස්සේ සමහරවල්ලාට කතා කරන්න කරදරයක් වෙනවස්තක් තියෙනවා. මොනනේ ඒ අපි අත්දැකීම සිබන්නේ ඒ අත්දැකීම සමහරවල්ලාට අපි ඒ දවස්වල ඒක ඇවිල්ලා ඒක සිහි කරනවා. මේ තමයි අතීතයට යනවා කියන එක ආස්වාද කරනවා. දැක්ක අනාගතේ බලාපොරොත්තු හිට දවසේ මෙහෙම කතා කරනවා කියලා හිතනවා. එහෙමද? දැන් ගොඩක් අය විවාහපත් වෙච්ච ඉතින් අත්දැකීම ඇතිනේ. හිට දවසේ මෙහෙම කතා කරනවා. මේ අනාගතේ කතා. මේ අටුව ආවේ තියෙන ක්‍රමය. කතාවේ. එලේ තියෙන ත්‍රිපිටකයේ තියෙන භව වශයෙන් අරගෙන අද්ධා පච්චුප්පන්න වශයෙන් ත්‍රිපිටකයේදී. අටුව ආවේ තියෙන සන්තති පච්චුප්පන්න වශයෙන්. අනාගතේ ලැබෙන සැපේ ඒ මොන ක්‍රමයෙන් ගියත් අතීත භවයේ වේවා අනාගත භවයේ වේවා අතීත අත්දැකීම් වේවා අනාගත අත්දැකීම මේ සම්පති පච්චුප්පන්නේ කියන්නේ මම යොදන වචන අත්දැකීම කියන එක ලේසි තේරුම් ගන්න. තේරුණාද? දැන් සම්පති පච්චුප්පන්නේ අමාරු මිස් තේරුම්. අත්දැකීමක් ලෙස ගන්නවා. සීත කාමරයට ගිහින් එනවා ලැබිච්ච අත්දැකීම. එතන 15 වෙනි සීත රූප සීතද උතුජ රූප. නැත්තම් සුඛසාගත කාය විඥාන પરම්පරාවක් ලෙස ගන්නවා. මේ පුළුවන් ගන්න. නිෂ්පරියායෙන් ගන්නේ එහෙම නෙවෙයි චිත්ත වීති වශයෙන් ඔය පරියායෙන් ගන්න පුළුවන් අර කාල වශයෙන් සම්පතේ ගන්න ක්‍රමයට පරියායවල් තියෙනවා. එතකොට මේ ලැබිච්ච සියලුම කාය විඥාන සමූහය ජීවහා විඥාන රස කෑමක් ආපු වෙලා කවුරුරි කතා කරන ඇතුළේ ප්‍රණීත අත්දැකීම් එන්නට පුළුවන්. මේ වගේ දේවල් අපි අතීතය ආස්වාදනයෙන් අනාගතේ මෙහෙම ලබන්න බලාපොරොත්තු වෙන මේ ඔක්කොම විදර්ශනා යෝගියන් නොකළ යුතුයි. යා කරන්නට ඕනේ පච්චුප්පන්නංච යෝ ධම්මං. ඒ වෙලාවේ ලැබෙන අත්දැකීම හෝ මේ වෙලාවේ තියෙන අත්දැකීම් ටික නැවත නැවත මෙහි කිරීම. ඒ කියන්නේ දැන් උලා තමන්ට ලැබෙන අත්දැකීම් අපි දැන් කුටි එක භවනා කරන රස් වෙනවා නම් ඒ රස්නේ අපි මෙනෙහි කරනවා. මේක ආරම්භ වෙලා අවසන් වෙනවා. එහෙම නැත්නම් යම් කිසි අත්දැකීමක් ලැබෙන ආකාරයක උපකල්පනය කරනවා. උදාහරණයකට අපි ගන්න සීත කාමරයකට ගියනවා. උෂ්ණය ලැබිච්ච පැම්පාස් වෙන අවස්ථාව. ආහාර අනුභව කරන අවස්ථාව. කායික පහසක් ලැබෙන අවස්ථාව. මේවා කයික සීක. මේවා හැම එකක්ම මොකද වෙන්නේ? ආරම්භයක් අවසානයක් තියෙනවා. යමිනී කරනවා. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අනිත්‍යයි කියන්නේ తాවකාලිකයි. හැබැයි මතක තියාගන්න අනිත්‍යයි කියන එකේ අර්ථය තමයි හේතුන් නිසා හටගෙන බිඳෙන ධර්මය කියන එක. නිකන් හටගෙන බිඳෙනවනේ හේතුන් නිසා හටගෙන බිඳෙන. නිකන් හටගෙන බිඳෙනවා කියල එකක් නෑ සාමාන්‍යයෙන්. අහේතුකෝ අප්‍රත්‍යය දෙයක් හට ගන්නවා කියන එක බටහිර දර්ශනයේ තර පිළිගන්නේ. හරි අමාරුයි පිළිගන්නට. හේතුන් නිසා හටගෙන දේ කාලයක් යද්දී ස්වභාවයෙන් බිඳෙනවා. මතක තියාගන්න හේතු නැති නිසා බිඳෙනව නෙවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා කියන්නේ ඒක නෙවෙයි. හේතුවකින් හටගත්ත දෙය කොහොමද බිඳෙනව? හේතු තිබුණාද මේකේ ජරාවට පත්ලා බිඳෙන එක ස්වභාවය. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන්නේ ගැඹුරු අර්ථය. ඒකට මම එන්නම් අර තිබුණා. ඒතර හේතුව තිබුණත් නැත්තත් හටගත්ත දේ බිඳෙනවා. ඒක අනිත්‍යයි කියලා කියන්නේ. හේතු භංගා නිරුද්ධති කියලා අදහස් කරන්නේ කියලා යන්නම්. හේතු භංගා නිරුද්ධති කියන්නේ අනාගතේ හටගන්නේ හේතුව නිසා හටගත්තා. හැබැයි හේතු ඉවත් කරාට පස්සේ නැවත අලුතෙන් හටගන්නේ. ඒක කියන්නේ හේතු මංගල විචිතය. අනුත්පාදේ කියලා. හරිනේ. එතකොට ඒක නිකන් කෙටි උපමාවක් කියලා යන්නම් මම. gedara එහා පැත්තේ කවුරු හරි අපේ ළමයා පාඩම් කරනකොට ලොකු මෝටරයක් දානවා ටොක් ටොක් ටොක්. ට්‍රැක්ටරයක් ආරම්භ කරනවා. මෝටරයක් දානවා. නැත්තම් සෝ මොකද මැෂින් කීයතකින් නේද සෝ එකෙන් ගහ කපනවා ප්‍රාංග නැත්නම් බිත්තිය ඩ්‍රිල් කරනවා ඉතින් හොඳ 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 සද්දනේ හරි අමාරුයි පාඩම් කරන්න බෑ ගැම්පු සද්ද සැර වැඩි දැන් අපිට ආරංචි වෙනවා පය දෙකක් වැඩේ යනවා කියලා දැන් මොකද මොනවද කරගන්න බෑ ફોකස් කරන්න බෑ ඩ්‍රිල් එකක් එහෙම හරි අමාරුයි ඒ වගේ නේද පාඩම් කරන්න මොකක්ද බලන්න බෑ හරි අපහසුයි නිදා ගන්න තමයි මොකද කරන්නේ අපි ගිහිල්ලා මේක ඔෆ් කරන එක කරා කෑ ගහලා හරි නවත්තන වැඩි. දැන් ඔන්න ඩ්‍රිල් එක යනකොට අධ්‍යයන මෝටරේ වැඩ කරනකොට හරි කරදරයි. අයින තප්පයක් ඉවසන් ඉත තප්පයක් යනවා මො මේක කරන්න බෑ කියලා අපි තීරණය කරනවා. මොකද හිතන්නේ මෝටරේ එන ඩ්‍රිල් එකේ එන සද්ද එක සද්දයක් දෙන්නේ සද්ද પરම්පරාවද? සද්ද પરම්පරාවෙන් ඩ්‍රාන් 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 ගලෙක්. ඒ හටගන්න හටගන්න ඒ සද්ද ඒතර නැති වෙනව නේද?
මෝටර එක ටක් 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 ගලේ තද ඒ තැන ඇති වෙනවා. ඒ සද්ද ඉබේ නැති වෙන්නේ. මෝටරේ තියෙන නිසා නැවත 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 සද්ද හට ගන්නවා. අපි ගිහිල්ලා ඔන්න මෝටරේ ඕෆ් කරනවා. මැෂින් එක ඕෆ් කරනවා. ඒ ඕෆ් කරනකොට කලින් සද්ද හටගත්ත ඒකත් නැති වුණා. ඊළඟ සද්ද නැති වුණා. ඔහු ගිහිල්ලා අපිට සද්ද ලක්ෂයක් ඇති වුණා කියලා. 99,999,999 සද්දේ නැති වෙනවා. නැති වෙන ඉබේනේ. හටගත්ත සද්දේ නැති වෙන ඉබේ. අය මොනවද කරන්න ඕනේ නැහැ ඒක. ලක්ෂ වෙනි සද්දේ අන්තිම සද්දේ. අන්තිම සද්දේ නැති වුනේ ඉබේද ස්විච් එක ඕෆ් කරපු නිසා. ඈ? අන්තිම සද්දේ නැති වුනේ අන්තිම සද්දේ නැති වුනේ මොකද? ආදයක්. 99,999 සද්දේ නැති වුනේ මොකද? ස්වභාවිකව නැති වුනේ. හටගත්ත සද්ද ස්වභාවයෙන් නැති වෙනවා. ඒකට හේතුව දෙලා නැහැ නේ. හටගත් සද්ද ඉබේම නැති වෙනවා. ලක්ෂිවිනි සද්දෙත් ඉබේද නැති වෙන්නේ වෙන එකක් නිසා. ඒකත් ඉබේ නැති වෙන්නේ තමයි. හටගන්න හැම සද්දෙම ඉබේ නැති වෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒක ඉතින් ස්වභාවිකයි. 99,999 සද්ද ඒ ඉබේ නැතිලා ලක්ෂිවිනි සද්ද වෙන විදිහකට නෙවෙයිනේ. තව තප්පර දෙකක් තිබ්බනම් ලක්ෂිවිනි සද්ද තිබේ නැති. තවයක් අදම වෙනවා. හැබැයි ස්විච් එක ඔෆ් කිරීම නිසා සද්දය නතර කරේ නැද්ද අපි? නතර කර ඒක නිය ස්විච් එක ඔක් කරන්න සද්දෙන් නතර කරා මං කියලා කියන්නේ නැහැ නේද හොඳ එකක් කියලා ආවන නැවතුණ දෙන්නේ සද්ද නතර කරා මොන શબ્දයේද නතර කරේ ලක්ෂ්මිනී සද්දේ ඔබ නෙමෙයි නතර කරේ ඒක සබහායෙන් බිඳෙනවා 99,999 තවහෙන් බිඳුණා 99,998 සබහායෙන් බිඳුණා පළවෙනි එක සබහායෙන් බිඳුණා ලක්ෂ්මිනී සද්දේ ස්වභාවයෙන් බිඳෙනවා ස්විච් එක ඔෆ් කිරීමෙන් ඔබ කරේ 100,000 එක් වෙනි සද්දේ හටගන්න එක නතර කිරීම වේදිය. හේතු දුරු කිරීමෙන් අලුතෙන් හටගන්න එක දුරු කරා. ඒකයි නිරෝධය කියන්නේ. හේතු භංගා නිරුද්ධති කියන්නේ ඒකයි. හේතුව නැති කරලා තියෙන එක නැති කිරීම නෙවෙයි. තියෙන එක ධර්මයේ හැටියට කොහොමත් නැති වෙනවා. එතන ජරා අග්නියට අහු වෙනවා කියලා කියන්නේ. හේතු භංගා නිරුද්ධති කියලා කියන්නේ නිරෝධය කිව්වම දෙකක් තියෙනවා. තියෙන එකේ නැතිවීමයි හටගත හැකි එක නොහට ගැනීමටත් කියන නිරෝධය කියලා. හේතු භංගා නිරුද්ධති කියලා කියන්නේ හේතුව දුරු කිරීමෙන් හටගන්නට තිබිච්ච සද්දය නැත්තම් දුක නූපදී හැරීම. ඔබ නැති කරේ ස්විච් එක මතකද? ස්විච් එකක් ඔෆ් කරොත් ඔබ නැති කරලා තියෙන මොකක්වත් නෙමෙයි. ස්විච් එක දාලා තිබ්බනම් ඇති වෙන්නේ තිබිච්ච සද්ද සියල්ලම නතර කරා. හරිනේ? එතකොට ඒක තව විශේෂ හේතු භංගා නිරුද්ධති කියන්නේ. එතන හේතු නැමන අනිත් දුක තමයි අප වෙනවා. අනිත්‍යයි කියලා කියන්නේ හේතුන් නිසා හටගෙන නිරුද්ධ වෙනවා. ඒක ස්වභාවිකව නිරුද්ධවන්නේ. යමක් හේතුන් නිසා හටගෙන ස්වභාවිකවනේ. හේතු නැති නිසා නිරුද්ධ වෙනවා කියලා ගන්න නෙවෙයි. හේතු නැති නිසා වන්නේ પરම්පරාව අලුතෙන් හටගන්න නැති එකයි. කන්ටිනියු වෙන්නේ නැහැ බෙන්ගිසින් කියන්නේ. බෙහෙත් පෙත්තක් අරගෙන ඔලුව කැක්කුමක් නැති කරාමත් එහෙම නේද? ඔලුව කැක්කුම වෙනවා වේදනාවක්. ඒක වේදනාවක් නෙවෙයි. ආයෙ එනවා. ආයේ මෙවනේ තද කරනවානේ. ඒ වේදනාව එතන නැති නමුත් දිගට එනවා. බේත් පෙත්තරම් මොකද කරන්නේ? අලුත් එක වෙලාවක ඉඳලා අලුතෙන් වේදනාව හටගන්න නතර කරලා තියෙනවා. හැමතිස්සෙම කායික වේදනාවක්, ඔළුවේ කැක්කුමක්, ශබ්දයක් මේ මොකක් හරි ඔබ නැති කරා නම් ඒ නැති කරලා තියෙන්නේ මොකද්ද? තියෙන එක නෙවෙයි අලුතෙන් හටගන්න. ඉතාවෙදේ නිවන කියන්නේ ඒකයි. මේ ආත්ම භාවයේ උපදීන ආත්ම භාවයේ නාම රූප දෙය එක දුක්ඛ සත්‍යයක්. නිවනෙන් කරන්නේ තෘෂ්ණාව නිසාද උපදින්නේ? දැන් උපදින්නට තියෙනවා. අපි කැමති උනන් නැතුනද උපදින්නේ නැහැ. කොහි උපදී දැන් ඒක වෙනම කතාවක්. නමුත් අපි මැරෙනවා නම් උපදිනවා තෘෂ්ණාව සහිතව නම් කියන්නේ. ඒක වළක්වන්නට බෑ. මහා දුක්ඛ ස්කන්ධයක් අපේ ඉදිරියේ එන්න බලන් ඉන්නවා. තෘෂ්ණාව දුරු කිරීම නිසා උපදින්නට තිබ්බ දුක්ඛය මොකද නූපදී යනවා. මේකට තමයි අනුත්පාද නිරෝධය කියන්නේ. නූපන් ධර්මය නූපදී යෑමක්. උපන් ධර්මයේ නිරුද්ධ වීම ස්වභාවික නිරෝධයක්, පරණයක්. නූපන් ධර්මයේ නූපදීම බුදුහමර දේශනා කරේ ඒක. අනුත්පාදයේ කිවිෝගයි තේරුම් ගන්න. දුකෙන් අත මිදීමක්. උපදින්නට નિયમિત භවයන්ගේ මිදීම දුක්ඛේ නිරෝධය නිලීම නිර්වාණය. එතකොට දැන් මේ භවයේ තියෙන්නේ හේතුන්ගෙන් හටගෙන පැවතිලා නිරුද්ධ වෙන නාම රූප. හේතුන්ගෙන් හටගෙන නිරුද්ධ වෙනකොට මේකේ දුක්ඛය තියෙනවමයි. ඇයි ඒ? හේතුන් නිසා හටගන්නවා නම් හේතු නැතුව හටගන්න බෑනේ. අපි උත්සාහ කරත් නැතත් හේතුන් නිසා දේවල් හටගන්නවා. ඒක හරි. නිකන් උඩ බලාගෙන හිටියත් මොනවා හරි හටගන්න. හටගෙන ඉමින් සැරේ දිගට පවත්තන් නිසා මැරෙනවා. ඉතින් තව තැනක මොකද ඉච්චරයි. ඕක දිගට 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 යනවා ඔතෝ. හැබැයි ප්‍රණීත ප්‍රණීත නාම රූප දන්න ඕන. ප්‍රණීත නාම රූපයක්. හිතන්නකෝ. gedara rasne wedi. rasna roopa de kemathi nane ne. මොකද්ද ඕනේ? cool roop බුදවන්නට ඕනේ. cool roop දාලා මොකද්ද ගේන්න ඕනේ? AC එකක් ගේන්න ඕනේ. AC එකක් කීයක් වෙනවද? ගණන් හදෙන්නේ. ලක්ෂ ගානක් වෙනවා. මේ ලක්ෂ ගාන මුළු පොතේ තියෙන සියලු සල්ලි වේදම් කරලා AC එකක් ගන්න බෑනේ ළමයිට උගන්වන්න දෙන ඔකන්න බොන්න තියෙනවා. එහෙනම් ඒ ලක්ෂ 3 4 වේදම් කරන්න ඊට සරිලන ඉතුරුමත් තියෙන්න ඕනේ. ඒ ඉතුරුම එන්න නිකන් එනවද? රස්සාව කරන්නට ඕනේ. ගොවිතැන් බට්ටික කරන්න. ඒ රස්සාව කරන්න නම් විභාග පොඩි කාලේ පාස්. විභාග ටික කරන්න නම් අවුරුදු 13ක් ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙන ගන්න මොන්ඩිසෝරි ආයෙනවා. මේ ඔක්කොම ඔක්කොම වෙහෙසිලා 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 තමයි ලක්ෂ 4ක් 5ක් ඉදිරි කරගන්න පුළුවන් වෙන්නේ ඒසි ගන්න. හොඳට කරනවා. ඒක ගන්න බැරි මිනිස්සු ඉන්නවා ලංකාවේ. ඇයි ඒ? අර ටික සම්පූර්ණ වුනේ නැත්නම් කරගන්න බෑ. හැබැයි ඔවුන්ගේ කය රූප උපදිනවා. ඒක හරි. අනවශ්‍ය රූප අමාරු රූප උපදිනවා. ප්‍රණීත ප්‍රණීත ධර්මයේ උපදවන්නට නම් ප්‍රණීත හේතු ගේන්න ඕනේ. අමාරුයි ඒක. ඒකට වෙහෙසෙන්න ඕනේ. ඒක නිකන් සංස්කරණ දුක්ඛය කියලා. කාර්යන සක්‍රිය වෙන්න. ලේසි නෑ ඒක. එක්කෙනාටනේ හම් වෙන්නේ ඔක්කොම ගෙන්න. ඒකල සක්‍රවත් පුරාගෙන ඉතින් කාලයක් ඉන්න. ඊළඟ සොලියුෂන්. ඒකට ලොකු මහන්සියක් වෙලා තමයි තියෙන්නේ. හේතු නිසා හටගන්න එක අපි උත්සාහ වුණත් නැතත් හේතු සමவாய නිසා හටගන්න එක හරි. නමුත් අපිට අවශ්‍ය ප්‍රණීත ධර්මය උපදවන්නට නම් ප්‍රණීත හේතු ලං කරගන්නට ඕනේ. ඒකට මහන්සි වෙන්න ඕනේ. මහන්සි වීම සැපයක් නෙවෙයි. සතුටින් මහන්සි වෙන එක වෙන දෙයක්. රස්සාවල් කරනකොට දරුව වෙනුවෙන් අපේ සතුටින් ඒක නෙවෙයි. නමුත් රස්සාවල් කිරීම මහන්සි වීම සැපයක් නෙවෙයි. ඒක සැපයක් කියන්නේ බෑ. ඒක ඉතින් මහන්සි වෙන එක නොකර බැරි කමට නේ කරන්නේ. දැන් ඔය හැමදාම account එකේ රුපියල් ලක්ෂ 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 වැටෙනවනම් ඉතින් රස්සාවට යන්න ඕනේ. මට හොඳ වෙනවා වෙන පොතක් පතක් බලාගෙන නේ. වෙන මොන හරි තමන්ගේ සැපවත් දෙයක් කරගෙන යන්න පුළුවන්. يعني වෙන වෙන දෙයක්. ඒ නිසා ප්‍රණීත ප්‍රණීත නාම රූපයෝ ලැබීමට නම් අප විසින් ප්‍රණීත ප්‍රණීත හේතුන් සකස් කළ යුතුයි. ඒකට මහන්සි වෙන්න ඕන. ඒක තමයි අනිත්‍ය හේතුන් නිසා සකස් වන ධර්මයන් විතේ තියෙන සංස්කරණ දුක්ඛය. ඊට පස්සේ කොච්චර මහන්සි වෙලා ඇති කරත් ඒ ස්වභාවිකව නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයකට හිතන්න කාට හරි ඕනේ යොතිනවනම් ප්‍රංශේ තියෙන ඉතාම ඉහළ හෝටලයකට ගිහිල්ලා හොඳ රාත්‍රිය කෑමකන්. එනවා මේක විශේෂයි. මොකද කරන්නේ අපි? දැන් ගිහිල්ලා කෑම ගන්නවා. ඒ කෑම ගන්න යන්න නම් නිකන් යන්න බෑනේ. ඉස්සලම වීසා ගන්න ඕනේ. ප්ලේන් ටිකට් එක ගන්නට ඕනේ. ඒ හෝටලෙට වියදම් කරන්න සල්ලි තියෙන මුළු සබ්බ සකල සේසතම වියදම් කරගෙන අපි යන්නේ නෑනේ මේ කඩේකින් කෑමකන් නේද? එතකොට ඒ සඳහා අර කිව්වා වගේම ලොකු වියදමක් තියෙන්නට ඕනේ. විභාගයේ හොඳ රස්සාවක් තියෙන්නට ඕනේ. හරි, ගොඩාක් මහන්සි වෙලා අවුරුදු ගාණක් වෙහිසිලා තමයි මේ සල්ලි ඉතුරු කරගෙන ගිහිලේ ප්‍රණීත සැපේ ලබන්නේ. හරි, තාම මිහිරි ආහාරයක් කෑවා කියන්නේ. ගොඩක් මහන්සි වෙලා කෑවේ අපේ ගෙදර උයන කෑම එකත් අපි කනකොට මිහිරි ආහාර කන. ඒ ආහාරය ටික වෙලාවක් දිවේ තියලා ඉතින් ඉවර වෙනවනේ රසෙනේ. දැන් පන්සෙට ගිහිල්ලා ලැබපු රසයට කියන්න පුළුවන් ද? අනේ මම මේ ගොඩාක් මහන්සි වෙලා මේක ගත්තේ. ඒ නිසා පැය දෙක තුනක් හතරක් පහක් හෙට උදේ වෙනකන් රසය තියෙන්නේ කියලා පුළුවන් ද නැවත? ඒකත් අර එළියට එනකොට ඉවරයි. හැබැයි අර අත්දැකීම නිසා නිකන් සතුටක් තේනවා හිතට නිකන්. ෂොක් එකක් වගේ. ආ, හොඳ අත්දැකීමක් ලැබුවා. හොඳ නිින්දයයි දාට. ඒක හරි වෙනම දෙයක්. සතුටට. නමුත් පහවදා පහ බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ නේ. පහවදා බ්‍රෙක්ෆාස්ට් එකට අරගෙන හිත හිතලා කාලා බෑනේ. එතකොට තේරෙනවා ඊයේ කාපු කෑම අද කාපු කෑම වෙනවනේ. සමහරවිට හොඳ හෝටලෙකින් කාලා ඇවිල්ලා ගෙදර ආපහු පොන්සම් බෝලයි බතුයි මං කියන්නේ ඒක පාත් කරනවනේ. කනකොට මතක් වෙනවා ඊයේ කාපු එකයි අද කාපු එකයි වෙනස්. ඊයේ කාපු එකේ රසෙන් අද බඩකට පුරව ගන්න බෑ. ඒ නිසා මතක තියාගන්න කොච්චර මහන්සි වෙලා හේතුන් සකස් කරලා ප්‍රණීත දෙයක් උපදවා ගත්තත් ඒකත් අර වේගෙම්ම නැති වෙනවා. සමහර ටික වෙලාවක් ඉතින් රස තියෙන්න පුළුවන් කෑම හොඳ නම්. ලොකු වෙනසක් කරන්නේ. ඒක නැති කරා. මේක තමයි විපරිණාමය කියලා කියන්නේ. ආපව කාලයක් ඇදී ආපව ඒ කැම ගන්න හිතෙනවා. ඔය සමහර කැම එහෙමනේ. හොඳට කාලේ ඉන්නවා. ඉතින් තව දවස් දෙකකින් ආයෙ කන්න හිතෙනවා. ආයෙ මාසෙකින් කන්න හිතෙනවා. ආපව යන්න හිතෙනවා. ආයෙ ඒකට හේතු සකස් කරන්නට ඕනේ. එනිසා හේතුන් වෙහිසිලා ඇති කරනවා සංස්කරණ දුක්ඛය. ඒක නිරුද්ධ වෙනවා විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා නැවත වෙහිසෙන්නට ඕනේ. එකපාරක් උපද්දවලා හරි කමක් නැහැ ඕන ඕන වෙලාවට ඒ සැපේ ලැබෙනවා. එහෙම එකක් නැහැ. එනිසා මේ අනිත්‍ය ධර්මවල තියෙන ලක්ෂණය තමයි උපදවන්නට වෙහිසෙන්නට ඕනේ. වෙහිසිලා ඉපදෙව්වත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්න වෙන නැවත උපදවන්නට ඕනේ. අපි ගොඩාක් ඒකට ඇලිලා හිටියොත් උපදවා ගන්න බැරි වෙනකොට දුක් වෙනවා. මේ සමහර ලාවට ඔය සමහර අවයව එහෙම දිවවල එහෙම අයින් කරනවා නේ සමහර. හරි අමාරුයි අතීතයේ හොඳට කාලේ රසවත් කරේ ඒක අමාරු. සමහරට ඒක ඉඹලා තමයි මේ එහෙම ලහව තියෙනවා මම. හරිම දුක්ඛිතයි. අර බඩේ හරහා බඩේට කෑම යවනවා ඉන්නෝනේ. එතකොට දිව නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්තිමට ඉඹලා තමයි දාගන්නවා කියන්නේ. ඒ කියන්නේ ඒක මතක් වෙනවා. ඒක අවශ්‍යයි. මේ ඇයි අර කලින් ගත්ත රසය මහන්සි වෙලා උපදවා ගත්ත රසය හැමදාම තියෙනවනේ නැත්නම් ඕන ඕන වෙලාවට මතු කරගන්න පුළුවන් අඩුවතරමේ එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ එහෙම එකක් නෙවෙයි මේක. ඒ නිසා පින්වතුනි අනිත්‍ය නිසා තමයි දුක මර්ග තියාගන්නේ. යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකයි. වෙහෙසෙන්නට ඕනේ. වෙහෙසිලා ඇතිකරත් හරින්නේ නැහැ නිරුද්ධ වෙනවා. නැවත වෙහෙසෙන්නට ඕනේ. යමක් අනිත්‍ය නම් අපිට ඒක නවත්තන්න බෑ විඳින එක. යමක් දුක්ඛය නම් ඒකේ දුක් ඇති කරන එක වළක්වන්නට බෑ. ඒ නිසා වස්සඟී නෑ. මොකක්ද මේක? අනාත්මයි. ආත්මසාරයක් නෑ. නිත්‍ය සාරයක් නෑ. ගත යුතු හරයක් නෑ මේකේ. අනාත්මයි. සාර විරහිතයි. අසාර බැවින් අනාත්මයි. වස්සඟී නැති බැවින් අනාත්මයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ නාම රූප ධර්මයෝ නැවත 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 ඒ ලෙස බලන් යන්නට ඕනේ. මේක බලනකොට තේරෙනවා මේකට ඇලෙන්නේ හේතුවක් නැහැ. ඇලෙන්නේ හේතුවක් නැහැ. ඒ නිසා අතීතයේ ලැබිච්ච අත්දැකීමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බුදුරජාණන්සේ එපා කියලා තියෙන අතීතේව ආස්වාදනය කරන්නට එපා. අනාගතේව ආස්වාදනය කරන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. වර්තමානයේ වා මම මගේ කියලා අසෘතවත් පෘථග්ජනයෙක් ලෙස දෘෂ්ටියෙන් ගන්නට එපා. මේ තුනම වැරදි. විදර්ශනා කරනවා කියලා කියන්නේ මේ භවයේ තියෙන නාම රූපයෝ තමන්ට ලැබෙන අත්දැකීම් ලැබුණු අත්දැකීම් සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කිරීම. යද් මොකද අතීතං නාන්වා ගමෙය නප්පටිකං කියන අතීතේ හිසිකර කර සතුට වෙන්න එපා අනාගතේ පතන්න එපා කියලා යෝගියාට කීවා. ප්‍රත්‍යොත්පන්නය මම මාගේ කියලා ආස්වාදනය කරන්න එපා. මේ ආත්ම භාවයේ මගේ මම කියලා හිතන්න එපා. අතීතේ ආස්වාදනය කරන්න එපා අනාගතේ ආස්වාදනය කරන්න එපා. අද්දකීම් වශයෙන් ගත්තොත් අතීත අද්දකීම් ආස්වාදනය කරන්න එපා අනාගත අද්දකීම් පතන්නට එපා. වර්තමාන අද්දකීම් මම මාගේ කියලා සලකන්නට එපා. කොහොමද කරන්න තියෙන්නේ? අතීත වේවා අනාගත වේවා පච්චුප්පන්න වේවා මේ සියල්ලම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්නට. මේක ගිහියන්ට 100%ක් ඇප්ලයි කරගන්න බෑ මම දන්නවා. මේ දේශනා කරේ බද්දේක රත්ත භික්ෂුවටනේ. භික්ෂුවක් ඒ කියන්නේ ඔන්න හිතනවා මං ගිහි කාලේ මෙහෙම සැපෝ ඉඳලා එහෙම හරියන්නේ. හෙට දාන්නේ මෙහෙම වල දෙනවා. එහෙම තියෙනවා. සමහර අර එක ස්වයංනාසලා පිරිසක් ඉඳලා තියෙනවා හිතනවා ඒ කට්ටියට දාන්නේ හම් වෙන්නේ නැහැ හොඳට පිනවලි. හැමදාම හම් වෙන්නේ බුද්ධ කාලේ තියෙන කතාවක්. දුර්වල දාන්නේ රස නැහැ. එක දවසක් හොඳ ධනවත් ගෙදරකින් ආරාධනා කරා නිින්ද යන්නේ නැහැ ඉඳලා හිත දාන්නේ වල දෙනවා. කාලෙකින් තමයි ඒක කැමක් හම් වෙන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. එක හොඳ කෑමක් හම්බ වෙනකොට සතුට වෙනවා. ඔය ට්‍රිප් එකක් යන්න ඉන්නකොට පොඩි කාලේ නේ නිින්ද යන්නේ නැහැ. ඇයි ඒ ට්‍රිප් එක ගැන හිතේද? එහෙම දිනනවනේ. ඒක ගැන කල්පනා. ඒ අපි කියන නිදා ගන්න එක. මොකද නිින්ද යන්නේ ළමයි ගැන හිතේ. නප්පටි කං කියන අනාගතේ ඒ නිසා අතීතයේ ආස්වාදනය කිරීමයි අනාගතේ ප්‍රාර්ථනා කර කර ඉඳීමයි වර්තමානයේක දැඩිව ආත්ම දෘෂ්ටියෙන් ගැනීමයි තමයි වළක්වලා තියෙන්නේ. අතීත අත්දැකීම් මේවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙනෙහි කරන්නට ඕනේ අපි. අනාගතේ ලැබෙන එක තනිත දුක නත්. හෙට කියනවා කවුරු හරි අන්න රසවත් කෑමයකට අපි ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ කියලා ආරාධනා කරනවා. එතකොට මතට එනවනේ ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. කය ඇතුළට ගිහිලා පිළිකුල් වෙනවා. අදිස මෙනේ කරන එක ප්‍රත්‍යවේක්ෂාවද? වළඳන්න කලින් වළඳන එක ගැන ප්‍රත්‍යවේක්ෂා කරනවා. උදේ ප්‍රත්‍යවේක්ෂා කරනවා, දවසටම රැට ප්‍රත්‍යවේක්ෂා කරනවා, අතීතයේ කරපු එක. ඒ නිසා අතීතයේ සිහි කරන්න එපා, අනාගතයේ සිහි කරන්න එපා කියන එක මේ කියන්නේ. බද්ධේ කරත් භික්ෂුව විසින් අතීත අනාගත දෙක ආස්වාදනය කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. වර්තමානයේක දැඩිව මම වාගේ කියලා ගන්නෙ නෑ. ගිහියන්ට මේක සියල්ලෙන් සියල්ල කරන්න බැරි වෙයි. හැබැයි ඔබ විදර්ශනා කරන වෙලාවක් ඇතුලේ දවසක පැයක් හමාරක් කරනවා නම් ඒ පැය හමාරේ ඉඳගත්තට පස්සේ ඉතින් අනිත් වෙලාවට පුළුවන් හිතේ තියෙන මේ වෙලාවේ හිතන්න යන්න එපා. මේ වෙලාවේ හරියට විදර්ශනා කරන්න. අතීත අරමුණු අරගෙන හරි අනාගත අරමුණු අරගෙන හරි වර්තමාන අරමුණු අරගෙන හරි සාමාන්‍ය වශයෙන් අරමුණු අරගෙන හරි මනසිකාර කරන්න. අනිත්‍යයි දුකයි අනාත්මයි නැවත මෙනෙහි කරන්න. නැවත මෙනෙහි කරන්න. කොච්චර මෙනෙහි කරන්නට ඕනේද? තමන්ගේ సంతානය තුළ තියෙන සක්කාය දිට්ඨි යටපත් වෙලා විචිකිච්ඡා මෝහ ආදී දුරු වෙලා පරිපූර්ණ අවබෝධය එනකන් අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤාමන. මේ මොකද ඇටිටියුඩ් එක? මේ භික්ෂුන් වහන්සේ මේ විදිහට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරගෙන යනවා. ඒක එකපාරක් දෙපාරක් නෙමෙයි. හෙට මැරෙයි කියලා හිත නැවත කරන්නට ඕනේ. තාම උනන්දුවෙන් කරන්නට ඕනේ. ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන් දිකන් දිවා රාත්‍රී දෙකේම මෙනෙහි කරන්නට ඕනේ. මැදේක රත් භික්ෂුව ජාගරියාන යෝගය පුරනවා. ජාගරියාන යෝගය කියන්නේ මොකද්ද? දවස කොටස් පහකට කඩා ගන්නවා. ඉතින් අවදි වෙලා 6ට විතර ඉඳලා 12 වෙනකන් එක පෙරබත. ඒක තමයි දානේ හොයන්නට ඕන. අද නම් අපිට හම් වෙනවා නැත්නම් ඉතින් පින්ඩ පාත යන්නට ඕන. පැය 6ක් විතර තියෙනවා වැඩේ කරගන්න. වල දානට 100. ඊට පස්සේ දානෙන් පස්සේ හවස 6 උදේ දවල් 12 ඉඳලා හවස 6 විතර වෙනකන් ආයේ භාවනා කරන්නට ඕන. සක්මන් කරමින් භාවනා කරමින් පොඩි විවේකයක් ගන්නවා නේද? මම ජාගරියානි වගේදීම කරන්නේ මොකද සම්මත කරනවා. ඊට පස්සේ 6 ඉඳලා රෑ 10 විතර වෙනකන් පෙර යම. පම්පාසු වෙලා ඇඟ ටිකක් සිසිල් කරගෙන ආයෙ භවනා කරන සක්මණේ ගමන් බාර ගන්නවා. රාත්‍රී 10 ඉඳන් 2 වෙනකන් සතපෙනවා. ඊට පස්සේ ආපහු 2 ඉඳන් 4 උදේට අවදි වෙලා ආයෙ භවනා. මේ තමයි ජාගරියානි. ඒක ලේසි නැහැ මේ ප්‍රතිපදාව. මේ සමහර සායනහසල අතීතේ මේක හැමදාම කරන්න බැරි නිසා මාසයක් පැය 8ක් නිදා ගන්න. අවස 8 ඉඳලා උදේ 4 විතර වෙනකම්. මාසයක් පැය 4ක් නිදා 10 ඉඳන් 2 වෙනකම්. මාසයක් නිදා නොගෙන භවනා කරන. මේ විදිහට මාස 2 3 එහෙම පුරුදු කරනවා කලින් කරට. ඔය සමහර එක දිගටම පැය 4ක් නිදාගෙන සෞඛ්‍යට අහිත කරමින් ඉන්න සමහර අය. සමහර අය ඉන්නවා දිගටම නිදා නොනිදා භවනා කරන. සමහර එන පැය 4 විතර ඉඳා ගන්න. විදිහට තියෙනවා එක එක්කෙනාගේ ශරීර ශක්තිය සෞඛ්‍ය අනුව. හැබැයි හැම වෙලාවෙම භාවනා කරන විදර්ශනා වඩන යෝගියා අර විදියට දෘෂ්ටි විචිකිච්ඡාවන්ට වැටෙන්නේ නැතුව අස්මිමානයට වැටෙන්නේ නැතුව පුළුවන් හැම වෙලාවෙම අතීත අනාගත පච්චුප්පන්න ධර්මය විදර්ශනාවට ලක් කළ යුතුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කළ යුතුයි. ඒවං විහාරින් ආතාපින් අහෝ රත්න මතං දිතං තං මේ බද්ධේ කරත්තෝති සන්තෝ ආචික්කතේ. එවන් භික්ෂුවක් තමයි මම ශාන්ත වූ භික්ෂුව තමයි බද්ධේක රත් නමින් හඳුන්වන්නේ කියලා බුදුරජාණන් දේශනා කරනවා. බද්ධේක රත් භික්ෂුව යනෝ අද අදම නිවන් දකී කියන අදහසෙන් විදර්ශනා භාවනාවේ යහුසුලුව අනලස්සව යන භික්ෂුව මේ භික්ෂුවට කියනවා කල්යාණ ප්‍රතක්ජන කියලා. ඒ කල්යාණ ප්‍රතක්ජනයා ස්වභාවයෙන්ම සිව්පස්සය පිළිගන්නට සුදුස්සෙක් වෙනවා. සුදුස්සෙක් ඔසියෙන් සිව්පස්සේ වරදක්. ඔහුට පුදන සිව්පස්සය දායකයන්ට මහත්ඵල මහානිසංස කියලා දෙනවා. සමහර තැන්වල මේ කල්යාණ ප්‍රතක්ජන භික්ෂුව ශෛක්ෂ භික්ෂුවක් සෙක්ක භික්ෂුවක් ලෙස හඳුන්වලා තියෙනවා. සාමාන්‍යයෙන් සෙක්ක වෙන්නේ සෝවාන් ඉඳලා ඉඩට අරිහත් පලස්තය දක්වා නාසයන්ට හැරලා. මේ කල්යාණ අදාදම නිවන් දකින්නට පිළිවෙත් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පුරන භික්ෂුන් වහන්සේ ශෛක්ෂ ලෙස හඳුන්වන මේ තමයි බද්ධේක රත් භික්ෂුව. එහෙනම් අපි හැම දිනම අදිෂ්ඨාන කරගන්නට ඕනේ අපේ ජීවිතවල මේ බද්ධේ කරත්ත සූත්‍රයට අනුව පුළු පුළුවන් විදිහට ගුණ ධර්ම පූර්ණයේ කරගෙන නිවන් මඟ යාගන්නට හැම දිනම අදිෂ්ඨාන පිටුවා ගන්නට ඕනේ. ඉතින් අද දවසේදී මේ විශේෂ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ අපේ ගෞරවනීය අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේහි ප්‍රධාන සභාපති ප්‍රධාන අනුශාසක නමකියන්ට අවසරයි අපාචාර්ය ශාස්ත්‍රපති වේරපිටියේ දේවානන්ද ස්වාමීන් වහන්සේගේ පුණ්‍යාත්මීය 50 වැනි ජන්මදිනය නිමිති කරගෙන අපේ ස්වාමීන් වහන්සේලාත් බොහෝ පිරිස එකතු වෙලා ඉතාම අලංකාර ලෙස අපේ කාර්ය මණ්ඩලය දායක දායිකාවන් එකතු කරගෙන ඉතාම දෙතිස් ව්‍යංජනයකින් බුද්ධ පූජා පැවැත්වුවා. මහා සංඝරත්නය ඉතා විශාල දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුවා. අපේ විශේෂයෙන් කොටකදෙනිය රජ මහා විහාරයේහි අප සහ අරත්තන හඟුරංකේත අරත්තන රජ මහා විහාරයේ යන විහාර ද්වේහි අධිපති දුරන්දර රාජගුරු මැටිදෙනියේ ධම්මරත්නාභිධාන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වැඩමවා වදාළ සියලුම මහා සංඝරත්නය විශේෂයෙන් නුවරින් වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ඒ වගේම අපේ පරප්පුඩු ආරණ්‍ය සීනාසරේ මා වතුරේ නම කියන්ට අවසරයි බෝධිවංශ ස්වාමීන් වහන්සේ ප්‍රධාන අසිරි ස්වාමීන් වහන්සේලාට පිරිසත් ඒ වගේම බෝවල ආරණ්‍ය සීනාසනයෙන් වැඩමවා වදාළ අනුරාධපුරයේ ධම්මදාසි ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ අපේ බලපොකුණේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ මෙතෙදිනේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ සහ ඒ සියලුම පොඩි ස්වාමීන් වහන්සේලා වැඩම කර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කිරීම සඳහා ඉතින් ඒ වගේම අද දවසේ අප විදායක ස්වාමීන් වහන්සේගේ සහෝසනාන්සේගේ සහෝදර වැඩිමාල් සහෝදරයන් දෙදෙනා ඒ පවුල් වල උදවියත් සමග පැමිණියා. ඒ වගේම කොටකදෙනියේ පටන් ඇසුරු කරන්නට යෙදුණු අපේ දායක කාරකාදීන් බොහෝ දෙනෙක් පැමිණිලා ඥාතීත මිත්‍රාදීන් බොහෝ දෙනෙක් පැමිණියා. ස්වාමින් වහන්සේට දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරන්නට ඒ වගේ මන්තර ජාතික තේරවාද ධර්මාචර සම්බන්ධ බොහෝ දායක පිරිසක් පැමිණිලා ආශිර්වාද සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපි ආශිර්වාද කරමු මේ ධර්ම දේශනාවේ විනත් අපි සිදු කරා වූ දානමය පුණ්‍ය කර්මයක් අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලබාවා. තමන් වහන්සේගේ සියලුම ශාසනික කටයුතු මුදුන් පමුණුවා ගන්නට මේ පින හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඉතාම කෙටි කාලයකින් අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ මේ තරම් දියුණු මට්ටමකට උසස් මට්ටමකට ගෙනවිලා ස්වාමින් වහන්සේලා 78 නමක් විතර වාසය කරන මට්ටමට අපිට මේක දියුණු කරගන්න පුළුවන් වුණේ ස්වාමීන් වහන්සේගේ නේතෘත්වයෙන් සිදු කරා වූ මේ කැපකිරීම පරිශ්‍රමයන් හේතු කරගෙන. ඉතින් අපේ ස්වාමීන් වහන්සේගේ ඒ ආචාර්යයන් වහන්සේලා ඒ වගේම සබ්‍රක්මචාරීන් වහන්සේලා ඒ වගේම පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් බලා සතුටු වෙන්න ඕනේ. තමන් වහන්සේ පෙර තිබිච්ච ස්ථානවලින් පවා අතහැරමින් පැමිණිලා මේ ලෙසට ධර්මය වහාගෙන ඇවිල්ලා එතිබිච්ච සියලුම සැප සම්පත් අතහැරලා පැමිණිලා ඒ ධර්මය ඉගෙන ගනිමින් ඒ වගේම මෙවන් වූ ධර්ම ප්‍රචාරණ කටයුතු වල නියැලෙමින් ස්වාමින් වහන්සේ ශාසනයට සම්පූර්ණයෙන් උර දෙමින් කටයුතු කරගෙන යන්නේ උන්වහන්සේගේ ඒ ධර්මය ප්‍රචාරණය කිරීමට දින කැමැත්ත ඉඳා. ඒ වගේම තමන්ට ඒ අප උපකාර කරපු ඒ කොටකදිනිය පන්සලේ සියලු ස්වාමින් වහන්සේලාටත් සියලුම ධර්ම අනුග්‍රහයන් දක්වමින් හැකි සෑම වෙලාවකම බැහැ දැකමින් මේ සියලුම චාරිත්‍ර වාරිත්‍ර ප්‍රතිෂ්ඨ කරගෙන ඒ ස්වාමින් වහන්සේලාත් මේ ස්ථානවලට පැමිණිලා ඒ සුවසේ විවේකයෙන් ගත කරන්න සියලු කටයුතු සංවිධානය කරනවා. ඒ වගේම අපිටත් අපේ ජීවිතයට ස්වාමින් වහන්සේ නිසා තමයි මේවන් ධර්ම කටයුතු කරන්නට ධර්ම දේශනා කිරීමට ඒ වගේම ධර්ම මාර්ගයේ ගමන් කිරීමට සියලුම කටයුතු සැලසුනේ අපෝ හොඳින් පොඩි කාලේ පටන්ම රැකබලා ගනිමින් මඟ පෙන්වීම සිද්ධ කළ නිසා. ඉතින් ඒ නිසා තවගේම තවත් අපේ දායක කාරකාදීන් බොහෝ දෙනාට අපේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේලාටත් ඒ ආචාර්යත්වයෙන් මඟ පෙන්වීම ආදී සිදු කරලා තියෙනවා. ඒ වගේම බොහෝ ස්වාමීන් වහන්සේලා සමගත් ධර්ම සාකච්ඡා කරමින් ධර්මයේ බෙදා හදා ගනිමින් බොහෝ භික්ෂු පිරිසකට තමන් වහන්සේගේ මේ උතුම් ශාසනික දිවියේ අපෝපකාර සිද්ධ කරමින් බොහෝ ශිෂ්‍ය පිරිස් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම දායක කාරකාදීන්ට මඟ පෙන්වීම සිද්ධ කරලා තියෙනවා. පවුලේ විශේෂයෙන් තමන්ගේ පියතුමා අභාව ප්‍රාප්ත වෙච්ච පියතුමාට මෞතුමියට පින් සලසා ගන්නට නොඑක් අවස්ථාවල යුතුයකම් ඉෂ්ට කළා. සහෝදර සහෝදරියන්ට ඒ වගේම වැඩිමහල් සහෝදරයාටත් ඒ ධර්ම ඒ පවුලේ හැම දෙනාටම ධර්ම මාර්ගයේ පෙන්වා දෙමින් තමන් වහන්සේ ඉතා පුණ්‍යාත්මීය ජීවිතයක් දෙවි මිනිසුන්ගේ පවා වන්දනීය වන්දනා නිබ්බාන ලබන ජීවිතයක් ගත කරන අපි ආශිර්වාද කරමු. ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතී පිණිස මේ ගත කිරීමට අපගේ මේ සියලු පිනම ගෞරවනීය ස්වාමින් වහන්සේට උපකාර වේවා. තමන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්නට මේ සියලු පින එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා අපි හැම දිනම ඉතිසින් ආශිර්වාද කරමු. ඒ වගේම තමන් වහන්සේගේ මිය පරලෝකීය පියතුමා වන W.M. අබේසිංහ බණ්ඩා මහත්මයා මේ පින අනුමෝදක වීමෙන් ඉන්නා වූ තැනකින් තමන්ගේ පුත්‍ර රත්නයේ විසින් සිදු කරන මේ මහා වූ ශාසනික සේවයේ දැක සතුටු වෙත්පත් වී ඉන්නා වූ තැනකින් සුඛී සුවපත් භාවයට පත් වී සසර වසනාතුරාවට මෙවන් වූ කල්යාණ මිත්‍රයන් මැදෙහි උප්පත්තිය ලබා සුවසේ පාරමී සපුරා නිවනින්ම සැනසීම ලබාවා ලබාවා කියලා පින් අනුමෝදක කරමු. සුජීවත්ව වාසය කරන අනුලා විජේතුංග මෑණියන්ටද මේ පින් අයිති වේවා. ඒ මෞතුමී තාම පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්නේ. ඉතින් එතුමියගේ ඒ සියලුම කායික ආබාධයන් දුරු වී ජීවිතයේ සදා සමය තව තවත් කුසල සිතෙන් යුක්තව ගත කරන්න හැකියාව ලැබේවා. නිතරම සමන්ගේ පුත්‍ර රත්නයේ විසින් මේ සිදු කරන ශාසනික මෙහෙය සිතුදරට අරගෙන ඒ කුසල සිතින්ම කාලය ගත කරමින් මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවනත් ඇයට සාක්ෂාත් කරගන්න සියලු කටයුතු සැරසේවා කියලා ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ සහෝදරයන් දෙදෙනා සහෝදරයාගෙත් ඒ වගේම ඔවුන්ගේ පවුල්වල හැම සියලු දෙනාටම දුවා දරුවන් හැම දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා සම්පූර්ණ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැනසීමා කියලා අපි ආශිර්වාද කරනවා. වැඩමවා වදාළ සියලුම ලොකු ස්වාමීන් වහන්සේලාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ශාසනික අභිපතාර්ථයන් සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි හැමදෙනාම ආශිර්වාද කරමු. අද මේ පින්කම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා ඒ කොළඹ ප්‍රදේශයෙන් පැමිණිලා දායකත්වය ලබා දුන් පිරිසත්, ඒ වගේම විශේෂයෙන් අද 16 ඒ වගේම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ දායක සභාවෙන් සහභාගී වෙච්ච පිරිසත්, විදේශයේම අද දවසේදී ඒ වර්ෂ ගණනාවක් මුළුල්ලේම මහා සංඝරත්නයේ වෙනුවෙන් දානේ බාරගෙන තියෙන අපේ කොටකදෙණිය විහාරයේහි ඒ දායක පිරිස, ස්වාමීන් වහන්සේගේ පවුලේ පිරිස හැම දිනකටමත් අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. මෙලව දියුණුව සිද්ධ වේවා. පරලොව සුගතිය සිද්ධ වේවා. ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ස්වාමින්වහන්සේගේ වගේම ආචාර්ය උපාධ්‍යයන්ෙන් ස්වාමින්වහන්සේව රැකබලා ගත්තා වූ බුද්දල්ගොඩ අපේ අස්ගිරිය මහා විහාරයේ හිටපු කාරක සංඝ සභික බුද්දල්ගොඩ චන්දජෝති නායක ස්වාමීන් වහන්සේ ඉන්නා වූ තැනකින් ඒ කාන්තෙන් මේ අපේ ස්වාමීන් වහන්සේ සිදු කරන ශාසනික සේවයේ දැක සතුට වෙනවා. නියතයි උන්වහන්සේගේ ඒ පුණ්‍යාත්මීය ගමන භව ගමන සුවපත් වී සසර වසනාතුරාවට කල්යාණ මිත්‍රයන් මැදෙහි උප්පත්තිය ලබා සුවසේ පාරමී සපුරා ප්‍රාර්ථනීය බෝධියකින්ම නිවනින් සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී කෙලවර මා මහ නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද ස්වාමින් වහන්සේට ආරක්ෂක වූ ඉෂ්ට දෙවියන්ද මේ සෙනසුනට අධිගෘහිත වූ දිව්‍යරාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සබ බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහස් සකල ලෝක සත්ත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සමනයෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරෝ. මෙසේ ප්‍රාය වගේම අවසාන වශයෙන් මේ සෑම සියලු දෙනාටම ආයුරාරෝග්‍ය සම්පත්තිය අභිවර්ධනය වේවා. සියලු දෙනාටම මෙලව දියුණුව සිද්ධ වේවා. පරලොව සුගතිය සාක්ෂාත් කරන්නටත් කෙලවර නිවනින් සැනසෙන්නටත් මේ පින් එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිළිවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු දෛ මහා සංඝරත්නයේ දිනේ ආශිර්වාද කරනවා වන්දනා කරගන්න සබ්බේතියෝ විවඤ්ඤන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතෝ